ഹം ദിനാം സാധുക്കാരെ പാർത്തം හොඳයි දැන් ටික වේලාවක් භාවනා කරා මම මතක් කර දීපු විදිහට දැන් ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ දැන් ආයගමනක් කල්පනා කරව භාවනා කරපු කාලය අර සම්මා වායාම කොතෙක් දුරට ක්‍රියාත්මක වුණාද කියලා මොකද්ද සම්මා වායාම කිව්වේ නූපං අකුසල් නූපදීම උපං අකුසල් මැඩ ප්‍රවැත්ති ඔය දෙක තමයි මූලික වීර්ය දෙක අනික ප්‍රතිඵලනේ ප්‍රතිඵලත් එක්ක කරන ගනුදෙනු අනික් වීරයන් දෙක දැන් මෙතෙන්දී ආස්වාසය ගැන අවධානයෙන් හිතපු තැන් නූපං අකුසල් නූපදීන ටිකක් වෙලාවට උනේ ටිකක් වෙලා භාවනා කරනකොට වෙන දේවල් මතක් වුණා එක්ක නිදි මත හැදුණා ඒ වැඩි මොකද්ද වෙන්නේ එතකොට අකුසලයක් ඉපදුණා අතරමැදදී ඉපදුනේ තේරුණා නේද මුලදී හැබැයි අකුසලයක් නැහැ අවදානෙන් හිටියා මගදී අකුසලයක් ආවා ඒකට ඒගොල්ලෝ ප්‍රතිචාර දැක්ුවා ඒකෙන් ආයන නැතර කරගෙන ආය භාවනා කරා මේක ඉතින් තමන් දැනගන්න ඕනේ මේක මෙහෙම්මම තමයි කියලා දැන් කවුරු හරි කල්පනා කරනවා මීට වැඩිය ලේසි විදිහක් මේක තියෙනවා මට විතරයි මේ අමාරුව මෙහෙම කරන්න ඕනේ මං විතරයි අර බුදුහාමුදුරුවෝ කියලා දේශනා කරලා තියෙන මේ වණ කහපු හැටි මේ දේ වෙනවා මේ එහෙම එකක් නැහැ තේරුණා නේද මේ වීර්ය හතර ප්‍රධානම වීර්ය හතරක් කියන්නේ මේක මෙහෙම්මම හිඳයි දැන් ඔයගොල්ලෝ ටික හැමදාම මේ මහන්සි ගන්නවා දැන් මේකට එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ ලොකු කාලයක් එහෙම හිතන්නත් එපා ගෙදර කවුරුවත් නැතුව නිදහසේ ඉන්න වෙලාවක් විනාඩි 5ක් වුණත් මේකට වෙන්න පුළුවන් තේරුණා නේද දැන් මේ අංග 8 එතකොට අරමුණක් ගානේ දිට්ඨි ඇති වෙලා සංකප්ප ඇති වෙලා වාචා කම්මන්තා ජීව කියන මේවෙන් මේ ජීව ක්‍රියාවලිය සිදු වෙනකොට මේ ජීව ක්‍රියාවලියට අපි කරන සම්මා ප්‍රයන්තය නැත්නම් මහා විශාල වෙනසකට භාජනය කරන්නයි මේ බුදුහාමුදුරුව උගන්වන්නේ තේරුණා නේද නැතුව දැන් අපි ළඟ නැති දෙයක් අහක් කරනවත් නෙවෙයි තියෙන දෙයකටම වෙනස් කරන්න මේකේ මැදක් කඩලා දාලා මැදකට ලොකු බලපෑමක් සීලයට ඉස්සෙල්ලා කරලා ඊළඟට කරන්නේ මොකද්ද සමාධිය හදන දැන් සමාධිය හදන එක තමයි මේ කරන්නේ එතකොට මේ විදිහට දිනු කරපුවාම කවදා හරි සම්මාදිට්ඨිය ලැබෙන තේරුණා නේද දැන් කවදා හරි කියන්නේ මේක භාවනා කරලා ලැබෙන්න පුළුවන් ධර්ම සාකච්ඡා කරන වෙලාවදී ලැබෙන්නත් පුළුවන් හැබැයි මේ ಗುಣ ටික ආයේ තෙන්දී ශනිගෝ පිරෙන්න ඕනේ මොහොතකින් මොකද මේ වේගයෙන් ඇති වෙන අංග 8ක් මේක මේ ಗುಣ ටික මේ මොහොතකින් පිරෙන්නත් පුළුවන් බණ අහනකොටත් වෙන්න පුළුවන් ධර්ම සාකච්ඡාවකදී වෙන්නත් පුළුවන් සමත අනුග්‍රහයකදී වෙන්නේ නැහැ වෙන්නේ විපස්සනා අනුග්‍රහය. එතකොට මේ හතරම මම හිතන්නේ ඒ කොග්ගල මහත්මයාත් එක්ක මේ අවුරුදු 7ක් වගේ කාලයකදී ඒ සහභාගී වෙච්ච පිරිස ඒ කාලවලදී මේකට සම්බන්ධ වෙන්න ඇති හැමදාම වැදුවා. දැන් මං කරේ ඔයගොල්ලෝ කරපු දේ මොකක්ද කියලා පැහැදිලි කරලා දුන්නා. තේරුණා නේද? මොකටද පැහැදිලි කරලා දුන්නේ? තව දුරටත් ඒකම කරන්න කියන්නේ. වෙන දෙයක් මෙතන නැහැ. දැන් ඉතින් අද මම හිතන්නේ මේ වෙලාවම යම්කිසි ප්‍රශ්නයක් ගැටලුවක් තිබුණොත් අහන්න. निराකරණය කරන්න. දැන් මේ ප්‍රශ්න එක්ක මේ ධර්මයේ සාකච්ඡා කිරීම ඒත් එක අනුග්‍රහයක්. සාකච්ඡා මේ අනුග්‍රහය. ඒක නිසා මේ කාටවත් එහෙම බයක් හිතන්න එපා. හාමුදුරුවින්ද අගෞරව වෙයි. එහෙම නෙමෙයි වැදගත්. මේක එක්කෙනෙකුට ප්‍රශ්නයක් තිබුණොත් ඒ ප්‍රශ්නේ ඇහිවීම තුළ තව කීප දෙනෙකුට ඒ ප්‍රශ්නය හිඳ ධර්ම කාරණා තේරෙනවා. තේරුණා නේද? ඉතින් සීමිත කාලයක් තියෙනවා. ඒකට සුදුසු කාලය. ඔයගොල්ලන්ට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. ඔව්. දැන් මෙහෙම ගැටලු ටිකක් එනවා. දැන් ඔයගොල්ලෝ ඇත්තටම විවිධ දැන් බෞද්ධය විශේෂයට බණ අහනවා නේද? එකේ පොත් බලනවා විවිධ දේවල් කරනවානේ මම මේ පැහැදිලි කරලා දෙන්නම් ඔයගොල්ලන්ට හිතලා මතලා ගන්න මේ වැ තියෙන පැත්ත නැතුව දැන් පෙලක් අයගේ පෙලක් ඔය මත තියෙනවා මේකමයි ක්‍රමය දැන් කියලා ඒ කියන්නේ ඒක අය එහෙම කියනවනේ දැන් ඒක එහෙම එකක් මේ කොග්ගල මහත් නෑ එහෙම ගිනිච්චේ නෑ මම දන්න තරමින් මේ හැම හාමුදුරුවෝ කෙනෙක්ම වඩම්මුවා එහෙම ක්‍රමයකට නේ ඔයගොල්ලන්ට මේ ස්ථානේ හදලා මෙහෙම කියමින් ගිනිච්චේ නේද මමත් ඇවිදින් තියනවා බණ කියන්න එතකොට මේ විවිධ අදහස් එක්ක ඔයගොල්ලන්ට හරිදී හඳුනා ගන්න හුඟක් අවස්ථා කොග්ගල මහත්තයා ගෙනත් දුන්නා තේරුණා නේද දැන් ඔයගොල්ලන්ට තේරුණානේ ඔයගොල්ලෝ කරපු දේ මේ මේ අංග අටෙන් දැන් සෑහෙන දුරට හිතා ගන්න පුළුවන් තව හිතන්න මේ ගැන දැන් මෙතෙන්දි මේ විදිහට මම කියන්නම් දැන් නෝන මහත්තයා අහපු ප්‍රශ්නේ දැන් ආනාපාන සති භාවනාව විතරක් මේ අපි හිතමු කාය ඔය සතිපට්ඨාන සූත්‍රයේ තියෙන පළවෙනි කොටසනේ ආනාපාන සති මේ භාවනාව විතරක් එක විදිහකට වැඩුණොත් සමත භාවනාවක් වෙනවා නැත්නම් විපස්සනා භාවනාවක් වෙනවා මේක තීරණය කරන්න බෑ කරන කෙනාට තේරුණා නේද ඒකින් හින්දා කවුරුත් ඒ ගැන අනේ මං කරන්නේ සමතයක්ද මං කරන්නේ විපස්සනාවක්ද කියලා මේකේ ලොකු ගැටලු ඇති කරගන්න නෙමෙයි මම මේ කියන කතාව කියන්නේ මොකක් වුණත් කමන්නේ ඔයගොල්ලෝ කරගෙන යන්නයි ඕනේ දැන් සමතයක් වෙන්නේ කොහොමද විපස්සනාවක් වෙන්නේ කොහොමද කියලා මම පැහැදිලි කරලා දෙන්නම් එතකොට ඔය නෝන මහත්තයා අහපු ගැටලුවට විසඳුම හම්බ වෙනවා තේරුණා නේද දැන් ආයනුපස්සනාවට ඇතුළත් ස්වરૂපේ තමයි විපස්සනාව. ඒ කියන්නේ දැන් ඔන්න මම මෙහෙම කියන්නම්. දැන් භාවනා කරගෙන යනවා අපි. වාඩි වුණානේ අපි ඉස්සෙල්ලම කරපු දේවල් ටික බලන්නකෝ ඕනම් භාවනා ඇස් දෙක පියාගත්තා. මොකද්ද මේ කරේ? ඇසහරහර දිට්ඨි සංකල්ප ඇති වෙනවනේ මේක ඉන්ද්‍රියක් හින්දා දැන් බුදුහාමුදුරුවෝ මුලින්ම උපදෙස් දෙනවා ඇස් පියාගන්න. එතකොට ඒකෙන් එනවද ඒක භාවනා කරන කාලේ ඉන්ද්‍රිය හරහා මොකක්ම වෙන්නේ නැහැ. අර දිට්ඨි සංකල්ප ඇති වෙන්නේ නැහැ. සද්ද අඩු තැනකට යනවා. මොකද්ද වෙන්නේ? ඒකෙත් අඩු වෙනවා. දැන් කන වහන්න බෑනේ. එහෙම උපදෙස් දෙන්නෙත් නැහැ. සද්ද අඩු තැනකට ගියා. එතකොට ඒ ටිකක් වෙනස් වුණා. ඊළඟට අපිට ස්වභාවයෙන්ම මිනිස්යාගේ ගාන ඉන්ද්‍රිය දුර්වලයි. මේක හරහා දිට්ඨි සංකල්පය දෙනවා අඩුයි. තේරුණා නේද? ඒකින්ද ඒ ඉන්ද්‍රිය එච්චර කොහේ භාවනා කරලා ලොකු හානියක් කරන જાතියක් නෙවෙයි. ජීවහා ඉන්ද්‍රිය කටේ තිබුණ මොනහරි තමයි මේ ඉන්ද්‍රිය සක්‍රිය. අරමුණු වෙන්නේ කටේ මොනහරි තියෙන බොන්න හෝ කන්න ඕනේ. ඒක කරන්නේ නැහැ නේ භාවනා කරනකොට. දැන් බලන්න ඉන්ද්‍රිය කීයක් අවිර කරන්නේ. තුන නෙවෙයි. හතර. ඇහැ සම්පූර්ණ නිරුද්ධ කරා. වහලම. කනේ ශබ්ද අඩු තැනක තමයි තෝරගත්තේ. නාසයේ කොහොමත් අපිට බලපාන එකක් නෙවෙයි ලොකුවට ඒකෙත් ලොකුවට ගඳ සුවඳ තියෙන තැනක නෙවෙයි ඉඳගන්නේ භාවනා කරන්න. දිව සම්පූර්ණ දැන් කැම්බීම නවත්තන හතරක්. ඉතුරු වෙන්නේ කීයද ඉන්ද්‍රියක්? දෙකයි. හයෙන් දෙකයිනේ. එකක් කාය ඉන්ද්‍රිය අනික මනෝ ඉන්ද්‍රිය. ඔන්න ඔතන තමයි රහස තියෙන්නේ. තේරුණා නේද? දැන් භාවනාව ගෙනියන්න මේ ඉන්ද්‍රියන් දෙකෙන් දෙකේම එකතුයින් ඊට පස්සේ අපි ඒ මනසත් පෙලක් කියලාවට මේ භාවනාවට මනෝ ඉන්ද්‍රිය උදව් වෙනවා පෙලක් කියලාට කාය ඉන්ද්‍රිය උදව් වෙනවා දැන් මේක ජෝඩුවක් විදිහට ගෙනහිල්ලා අපිට සැබෑවට විපස්සනාවට වැටෙනවා නම් මේ ඉන්ද්‍රියන් දෙකෙන් මනෝ ඉන්ද්‍රිය අහක් වෙන්න ඕනේ මේකේ කාර්යය භාවනාව කාර්යෙන් අහක් වෙච්ච දවසට ඉතුරු වෙන්නේ මොන ඉන්ද්‍රියද එතකොට අන්න කාය ඉන්ද්‍රියෙන් විතරක් යනකොනවා එතන විපස්සනාව ඒක වෙනකොට අර දැන් අහපු ප්‍රශ්නේ තියෙනවා එහෙමනම් මේ කාය ඉන්ද්‍රිය කියන්නේ කයට ස්පර්ශ විදිහේ තේරණයකට අවධානය තියාගෙන ඉන්නෝ දැන් හුස්ම රැල්ල දිගයි කෙටි ඒ වගේ වань නෙමෙයි වැදගත් ඒවත් ඉස්සෙල්ලා තියෙනවා දැන් උදාහරණයක් විදිහට ඉස්සෙල්ලා හුස්ම ගැන අවධානයෙන් ඉන්නෝ ටිකක් වෙලා ඉන්නකොට තේරෙනවා මේ හුස්ම වදිනවා නාසයේ අග්‍රේ වදිනව නැත්නම් තොලේ වදිනව නැත්නම් උදරයේ තේරෙනවා එක එක විදිහට භාවනා කරනවනේ ඒගොල්ලෝ ඒ මොන වුණත් කවන්නේ මේ කයේ කොටසක තේරෙනවා තේරලා පෙලක් වෙලාට තේරෙනවා දැන් මේක වැඩි වෙලා වදිනවා නැත්නම් දැන් තියෙන පොතේ තියෙන්නේ දීගං වාස්සසන්තෝ දීර්ඝ හුස්මක් කියලා තේරෙනවා දැන් ඔන්න බලන්න දීර්ඝ හුස්මක් විගත් තේරෙනවද නාසයට හෝ තොලට අර තේරෙන මනසට. අන්න මනෝස යෙදුනොත් තමයි දීගංවා. ඒ මුලදී මේ දෙක එකතු වෙලා තමයි මේ වැඩේ කරවන්නේ. මනස එක්කහුව වෙලා තමයි දීගයි කෙටි කියන්නේ. දැන් පහුවෙන්න මනස හස් වුණොත් මේක ආස්වාසයක්ද පාස්වාසයක්ද කියලා දන්නේත් නැහැ. කයට දැනෙන උෂ්ණයේ රස්නේ ওই ටිකක් විතරයි. කම්පනය චංචලයක් විතරයි. තේරුණා නේද? නැතුව මේ දේ මෙහෙමයි කියලා තේරෙන්න විදියක් හැදුනොත් ඒක මනසෙන් කරන වැඩක්. දැන් නිමිත්තක් හැදුවොත් මොකද වෙන්නේ එහෙනම්? නිමිත්ත හදන්නේ කවුද? කයට හැදියගෙන නිමිත්තක් මනස. ආන්න සමතේට යනවා ඒක. නිමිත්තක් අරගෙන යනවා කියන්නේ සමත භාවනාව යන්නේ. ඒකයි මේ පළක් අය කියන්නේ පොත්වල තියෙන්නේ මේ සමත ක්‍රමයට යනවා. නිමිත්තක් හදන්නේ මනස. මනෝමය රූපයක් හදනවා. මනෝමය රූපය භාවනාවට ගන්නවා. ඕකමයි ඔයගොල්ලෝ කරන්නේ බුදුගුණ භාවනාවක් කරනකොට. බුදුහාමුදුරන්ගේ ගුණ හිතින් හදනවා. කයෙන් නෙවෙයි. එතකොට හිතෙන් හදපු එකක් ගෙනිච්චට විපස්සනාවකට ගන්න බෑ. විපස්සනාවට ගන්නේ වර්තමානයේ තියෙන දෙයක්. ඒකයි අර අතන සම්මා වායාමයට හරි නිමිත්තක් අරගෙන භාවනා කරත් මේක. සම්මා සතියේදී ඒක හිර වෙනවා. ඒක සම්මා සතියකට එන්නේ නැහැ. ඇයි කායනුපස්සනාව හෝ වේදනානුපස්සනාව එන්න ඕනේ සම්මා සතියකට. එහෙම නොවුනොත් අපේ හැටි අපිට තේරෙන්නේ නැහැ. අපිට තේරෙන්නේ අපේ මනස හදපු එකක් හැටිය. දැන් උදාහරණයක් විදිහට කවුරු හරි අසින භාවනාව කියන අහලා තියෙනවනේ කරේ නැතුවට නේද? මොකද්ද ඕකෙන් කරන්නේ? රූපයක් ආලෝකයක් හදාගන්නවා හිතෙන්. දැන් ඒක භාවනා කරනවා. ඒක හදපු එකයි නිරීක්ෂණය වෙන්නේ කොච්චර හරි. ඒක හදන්නේ තියෙන එකක්ද නැහැ. මනසෙන් හදපු එක. එතකොට ඒක තුල විදර්ශනාවක් නැහැ. තේරණානේද? මනසෙන් හදපු එකක් තුල විදර්ශනාවක් නැහැ. මොකද අතීත අරමුණක් තමයි මේකට ගන්න කොච්චර හරි. ඒකින්ද බුදුහාමඳුරෝ කියා දුන්නේ මේක සමත අනුග්‍රහයක් විදිහට භාවිතා කරන්න. මොකද හිත තැම්පත් කරන්න මේවා ප්‍රබල වෙන්න පුළුවන් පුජ්‍යලේ ආනෝ. එයාගේ ක්‍රමවේද ආනෝ, එයාගේ දිවිපෑස්ම ආනෝ එක එක භාවනා සමත අරමුණක් විදිහට දිනු වෙන්න පුළුවන්. ඒතකොට නිමිත්තක් කියන කතාව මෙතන ඇත්තටම වැදක් නෑ. මේක විපස්සනාවට යනකොට. වරදවා තේරුම් ගන්න එපා දැන් නේ නානේ අපි මෙහෙම භාවනා කරලා තියෙන්නේ මොකද කරන්න කියන ප්‍රශ්නයක් එන්න පුළුවන්. නමුත් ඒක පෞද්ගලිකව අහලා නිරාකරණය කරගන්න පුළුවන්. එතකොට උපදෙස් දෙන්න පුළුවන් මෙන්න මේකයි එතකොට කරන්න කියලා. නමුත් මේවා එකක්වත් වැරදි නෑ. එහෙම කරපු භාවනාවක් කරගෙන යන්න ඒක ගැටලුවක් නෑ කාටවත් නෑ. එහෙම කියලා නෑ. මොනවට තේරුණාද දැන් මං කියපු කතාව? මේක ප්‍රශ්නේ තියෙන්නේ මේ ඉන්ද්‍රියන් දෙකක් එක්ක යනවා. මනෝ ඉන්ද්‍රිය තනි කරගත්තොත් මේක සමත පැත්තට නිමිත්තක් මනසින් හදන රූපයක් වෙනවා. මනෝ ඉන්ද්‍රිය ඉවත් වෙලා කාය ඉන්ද්‍රියට යොත් තනිකර විපස්සනාවට එනවා. ඒක තමයි වෙන්නේ. දැන් අපි නිමිත්තක් අල්ලන්න ඒ කියන්නේ මෙහෙම කරගෙන යනෝනේ ඔතන වෙන්නේ කාලයක් යන ওই වැඩේ කරනකොට මනස එයාට ආවේනික රූපයක් ඔකට හදනවා. දැන් උදාහරණයක් විදිහට ওই පොත්වල තියෙන්නේ දැන් ආස්වාසේ තේරෙනවා පුළුන් රොඩක් වගේ වතුර පොටක් වගේ නූලක් වගේ නම් දැනුත් පේන්නේ බෑ. මේ එක බොරුවක් කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒක එක පුජ්‍යලයාගේ මනස හදන විදියක් මේ. තේරුණා නේද? දැන් නූලක් වගේ වතුර වීල්ලක් වගේ පුළුන් රොඩක් වගේ ඒක මනස හදන එක මනසට කැමති රූපේ. මේක ආස්වාදදායක සමත අරමුණක්. තේරණානේ නීවරණ අහක් කරන යන්න පුළුවන් අරමුණක්. කිසිම මෙතන අඩුවක් නැහැ. තියෙන එකම අඩුවම ගන්න මෙයා මනසින් හදපු එකයි. වර්තමානයේ නෙමෙයි මොහොතක් පරක් වෙච්ච තැනක හැම වෙලේම ඉන්නේ. ඒකින්ද විදර්ශනාවට සම්මා සතිය ලැබෙන්න විදිහක් වෙන්නේ නැහැ. තේරණානේද? නමුත් එහෙම කරන භාවනාව වටිනවා සාමාන්‍යයෙන් කරන ලෞකික කුසල් වලට වැඩිය හොඳා. මේ අවදාhari සම්මාදිට්ඨිය ගන්න. තේරුණා නේද? නැතු ඒක අහකට දාන්න යන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒ අය කෝසක්මන් කරන්නේ. එතකොට අකමන් කරනකොට ඔහොම නිමිති හදන්නේ නැහැ. හේතුව මොකද? අර පාදයටම අරමුණේ නේ. ඒකින්ද තමයි ගොඩාක් අය ඔය දැන් සක්මන් කරලා විතරක් මේ විදිහට රහත් වෙච්ච අය අතීත පොත්වල ගොඩාක් තියෙනවා. ලංකාවේ තෝරන තරම් ඔය සක්මන් මළු හැදිලා තියෙන්නේ ඔය පැරණි ඔය පන්සල්වල ආරාමවල ඕක හින්දා තමයි. දැන් සක්මන මේකට ගොඩාක් බලපාන දෙයක්. ඔව්. හිතනෝනේ මේ අවධානයෙන් ඉන්නවා. කකුල බිම වදිනකොට කකුලට දැනෙන එක අවධානයෙන් ඉන්නවා. හිතනවා නෙවෙයි. පටන් ගන්න හිතමින් තමයි. තේරුණා නේද? නමුත් අවසාන වෙන්න ඕනේ අවධානයෙන් විතරක් නවතිලා. දැන් මෙතන ආස්වාදයටත් හිතනවා නෙමෙයි. වදින එකේ අවධානයෙන් ඉන්නවා කියන්නේ ස්පර්ශය තේරුම් ගන්නවා. මේ ස්පර්ශය කොහොමද? දැන් හිතුවොත් දිගින් දිගට අර හිතට මනෝවින්දියට වාසි වැඩි. ඒකෙන් අහක් කරගන්න පුළුවන් අපිම හිතලා ඒ කියන්නේ අපිම කල්පනා කරලා දැන් ටික ටික කරනකොට තමන්ට ඒ තියෙන අඩුව හදා ගන්න පුළුවන්. වදින තැන කියන්නේ දැන් තමන්ට හුස්ම තේරෙන්නේ කොහොමද? ආකාශයේ තියෙන හුස්මත් තේරෙන්නේ නැහනේ. ශරීරය ඇතුළේ පෙනහල්ලේ තියෙන හුස්ම තේරෙන්නේත් නැහනේ. එතකොට සුදුසුම තැන තමයි මේ සන්ධිය. බාහිර රූපයයි අභ්‍යන්තර රූපය අපේ ශරීරයයි ඇති වෙන සන්ධියේදී කොහෙ හරි මේක තේරෙනවා වැඩි. ඒකයි මේ බුදුහාමුදුරෝයි ඒ කාලේ දැනුත් ඔය ඉන්න ඔක්කොම භාවනා සම්බන්ධව සිත දැන්පත් කිරීම සම්බන්ධව හැමම ඔය යොදව ගන්නවානේ. දැන් Hindu අයත් යොදා ගන්නවා. ඇයි මේක හොඳ ප්‍රකට දෙයක්. නිරායාසයෙන් සිදුවෙන දෙයක්. අපි කරන දෙයකුත් නෙවෙයි. නමුත් හොඳට හිත තැම්පත් කරන්න සුදුසු අරමුණ. ඒක දැන් අර අපේ කයේ මේ ළඟම කොහෙ හරි වදිලා අපිට තේරෙනවා කාලයක් ඉන්නකොට. එතකොට ඒකේ අර දැන් මෙන්න මේකයි මේ විදිහමයි කිව්වම වැරදි. ඒකට හේතුව තමයි දැන් තමන්ගේ ශාරීරියේ හැදී අනුවයි මේ තැන තේරෙන්නේ. දැන් තමාගේ මූණේ ස්වරූපය අනුවයි මේකේ තැන තේරෙන්නේ. තේරුණා නේද? එතකොට අවධානයෙන් ඉඳලා නැත්නම් අරයට තේරෙන්නේ මෙතනයි මටත් එතන මල්ලන්නේ ඒව වෙන්නේ නැහැ. ඒකත් බොරුවක්. තේරුණා නේද? අපි එක එක්කෙනාගේ මේ තොලේ හැඩය නහයේ හැඩය වෙනස්නේ. ඒ හැඩයට අනුව තමයි මේ තැන තේරෙන්නේ. ඒක තමන්ට ආවේනික දෙයක් වෙනවා. ඒක හින්දා අනික් කෙනාගේ දැන් පොතක තිබුණම පොතේ මෙන්න මෙහෙමයි මේකම මට විය යුතුයි කියන එකට නෙවෙයි යන්න ඕන. මට තේරෙන්නේ කොහොමද කියලා අරගෙන තමන් බුද්ධිමත්ව මේකේ අවධානයෙන් ඉන්න එච්චරයි. පුළුවන්. ඒ කිය කිසියට නෝනේ ඒක අවධානයෙන් ඉන්න. දැන් අවධානයෙන් ඉන්න තැන් දෙකක් කියලා කියනවනම් මනෝ ඉන්ද්‍රිය සම්බන්ධයි හොඳටම. තේරුණා නේද? කාලයක් අවධානයෙන් ඉන්නකොට තැන් දෙකක් කියලා තේරෙන්නේ නැති වෙනකොට ඔන්න හොඳ පොයින්ට් එකක් මනෝ ඉන්ද්‍රිය වැඩ නවත්තලා. තේරුණා නේද? දැන් අපිට එහෙම නෙවෙයි ප්‍රශ්නේ. අනේ මේක තේරෙන්නේ නැහැ කියලා භාවනාව නවත්තන්නනේ හදන්නේ. නමුත් වාසිය අවාසිය අපි දන්නේ නැහැ. ඇත්තටම හුඟක් අයට වෙන්නේ හුස්ම තේරෙන්නේ නැහැ කියන්නේ මනෝ හුස්ම තේරෙන්නේ නැහැ ටිකක් වෙලා හොඳට හුස්ම ගැන අවධානයෙන් ඉන්නවා. ඊට පස්සේ අවධානයෙන් තේරෙන්නේ මොකද්ද කියලා. දැන් ඒකට ක්‍රම හුඟක් තියෙන්න පුළුවන්. එකක් තමයි නිින්ද ගියා නම් තේරෙන්නේ නැහැ. ඒක ඉතින් හැම දිනානම් පොදු දෙන්නේ ඔහු විතරන්නේ ඔක්කොම තේරෙන්නේ නැහැ නිින්ද ගියාම. ඒකම සිදු වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙන්න පුළුවන් කාය විඥානයයි මනෝ විඥානය එකට වැඩ කරලා මනෝ විඥානයේ ඒ කාර්යය දැනට අත්හැරලා. එතකොටත් තේරෙන්නේ. එතකොට නම් අපි නම් හිතන්නේ හුඟක් අය දැන් ඔය භාවනා කරන්න ගිහිල්ලා උපදෙස් දෙන්න ගියාම ලොකුවට අමාරු වෙන තැනක් මම මේ පොයින්ට් එකක් කිව්වේ. අනේ මට තේරෙන්නේ නැහැ හුස්ම. ඒක හොයන්න යනවා හයියෙන් හුස්ම ගන්නවා විවිධ දේවල් කරනවා. නමුත් ඒක නොදෙනවත් චමින් කරන දෙයක්. නමුත් මෙතන යා දක්ෂ වෙලා තියෙනවා දිනුන වෙලා ඉතියේ. තේරෙන්නේ අවධානේ ඉන්න ඕනේ දැන්. එතකොට කයට දැනෙන ඒවා විතරයි තේරෙන්නේ. එක්ක චංචලය, උෂ්ණය, සීතලය, කම්පනය ඔය ටිකක් විතරයි තේරෙන්නේ. ඔයිට වෙනස් එකක් තේරුණා. ඔය තේරෙන්නේ මනසට. දිගද කෙටිද ඔය වගේ ඒවා තේරෙන්නේ මනසට. තේරුණා නේද? දැන් මේක ඇහුවට පස්සේ ආයගමනක් කරනකොට ටිකක් පරීක්ෂා කරලා බලන්න පුළුවන් නේ. හොඳයි එහෙමනම්. දැන් මේ මහත්ය අහන්නේ ආනාපාන විතර අවධානයෙන් ඉන්නකොට වෙන තැන් වලින් ශරීරය දැනෙන්න පුළුවන්ද? දැනුණා කියන්නේ කොහොමද කරන්න ඕනේ බුදුහාමුදුරන්ගේ වචනයට අනුව නම්? දැනෙන තැනේ අවධානය තියාගෙන ඉන්නවා. මෙහෙම ප්‍රශ්නයක් කිසිම නැහැ. කෙනෙකුට කාලයක් යනකොට නහයෙන් හුස්ම ගන්නවා, කණෙන් පිට කරනවා. මේවා දැනෙන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ. මේක වැරද්දක් නෙමෙයි. තේරුණා නේද? මේවා වුණා කියලා භාවනාවේ වැරද්දක් නෙමෙයි. හුස්ම ගන්නවා තේරෙනවා, පිට කරනවා තේරෙන්නේ නැහැ. මේකත් වැරද්දක් නෙමෙයි. මේවා මේකේ ඒක තේරෙන්නේ නැති කියව දානේ ඉන්නකො. ඉතින් ඉවරයි. දැන් මට හුස්ම ගන්නවා තේරෙනවා, හුස්ම වැටේ පිට කරනවා තේරෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි අවදා. නැතුව හුස්ම පිට කරන එක කොහෙද ගියේ කියලා හොයන එක නෙමෙයි අවදානේ. ඒක වෙන වෙන අර දිට්ටි වලින් ඇවිල්ලා සංකල්ප ඇති වෙලා මහා ජාලයක් කරනවා එතකොට. තේරෙනවනේ? වෙන දේ විතරයි. දැන් සමායට මේ නහය හුස්ම ගන්න වෙනුත් පෙරක් කියලාට දැනේ මේ ඉස්සරහා අවකාශය හුස්ම ගන්නවා. තේරෙනා නේද? ඒ වගේ වෙනස් වෙයි. කිසි ගැටලුවක් නැහැ. වෙනස ගැන හිතන්න එපා. දැනෙන එකට අවධානය යොමු. දැනෙන්නේ මොකද්ද? දැනෙන්නේ නැත්නම් මේක දැනෙන්නේ නැහැ කියන එකේ අවධානය යොමු. අත් නැතුව හොඳට මතක තියාගන්න මේ හුස්ම මෙතන පාරුවා. පාරුවා කියන්නේ මොකද? ධර්මයේ පාරුවා. තව කියන්න. සම්මා ආජීව කම්මන්තය ආජීවයි. හා හොඳයි. දැන් ඉතල මං කියලා කියපු එක කියන්න. ධර්මයේ පාරුවක්. පාරුවක් කියන්නේ මොකටද? ඔරුවක් පාරුවක් කියලා. ධර්මයේ පාරුවක්. පාරුවේ යන්න ඕනේ දියේ යනකොට. ඔයගොල්ලෝ ආනාපානේ යන්නේ පාරුවක් කියලා හිතන්න. ඕක අත්තරින්න වුණොත් අත්තරින්න ඕනේ. තේරුණා නේද? අත්තරින විදිහකට තමයි බුදුහාමුදුරුවෝ මේක ගෙනියන්නේ. එතකොට අත්තරෙනකොට තමන් අර පාරුව කරගහගෙන යන්න ඕනේ නැහැ. අපිට තියෙන්නේ මේකේ අවධානයෙන් ඉඳයි. තේරුණා නේද? දැන් අවධානයෙන්ම ඉන්න ඔච්චරමයි අපිට කරන්න තියෙන දේ. මතක තියාගන්න සම්මා වායාම කියන එකේ තියෙන්නේ නූපං අකුසල් නූපදීම. උපං අකුසල් මැඩපැවැත්වීමයි. දැන් මේ දෙකයි පැහැදිලි කරලා අර මහත්මය අහන්නේ මේ වගේ ප්‍රශ්නය. සම්මා සංකප්පයයි ආජීවයයි නැවත තව ටිකක් පැහැදිලි කරන්න. කම්මන්තය ආජීවයයි. හරි හරි. කම්මන්ත කියන්නේ අපි දන්න තරමින් කම්මන්ත විදේශයෙන් කර්මාන්තනේ. අතින් පයින් කරන සතුන් මැරීම, සොරකම් කිරීම, මේ දේවල් තමයි කම්මන්ත. ආජීවයේ තියෙන දිවි පැවැත්මට. තේරුණා නේද? දැන් අපි හිතමු මෙහෙම. අපි උදේට දත මදිනවා. මේක කම්මන්තයක් නෙවෙයි. ආජීවය. අපි නානවා. මේක ආජීවයක්. තේරුණා නේද? අපි ඔළුව පීරනවා. ආජීවයක්. එතකොට අපි හිතමු දැන් කොහෙ හරි ඇවිදගෙන යනවා. මොකක් හරි විශේෂ දෙයකට නෙවෙයි දැන් ගෙදර ඉඳලා ළින්දට ඇවිදගෙන යනවා. ආජීවය. මේ දිවි පැවැත්මට දැන් මෙතන ඉන්නවා. කකුල රිදෙනවා, දිගාරිනවා. ඒක කයින් කරන ක්‍රියාවක් නෙමෙයි. මොකක්ද ඒක? ආජීවයක්. තර කම්මන්ත වෙන්නේ චේතනා පූර්වකව අර කුසල් අකුසල් ගණයට වැටෙන දෙයක්ම වෙන්නේ. දැන් ආජීවයෙන් කුසල් අකුසල් නොවෙනවා කියන එකක් නෙවෙයි. ඒක වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපි දැන් සත්තු මරනවා නම් ඒක ආජීවයක් නෙවෙයි. කම්මන්තයක්. හොරකම් කරනකොට ශරීරය යොදවන්නේ, අතපය යොදවන්නේ කම්මන්තයක්. කාමයේ වර්ධව හැසිරීම ඒවා ගත්තොත් කම්මන්තය. බොරු කියනකොට වාචා. තේරුණානේ? ඒ කම්මන්ත නෙමෙයි. සුරාමාරය පානේ වගේ එකක් ගත්තොත් කම්මන්ත ගණයට වැටෙන්නේ. එතකොට ඒක හොඳ පැත්ත ගත්තොත් අපි හිතමු කවුරු හරි කෙනෙක් දානයක් දෙනවා. කම්මන්ත. ගාක් වෙලාවට වාචාත් යොදා ගන්න කම්මන්තනේ. දැන් සකස් කිරීම, උයන ඒවා, ගේන බඩු ගේන ඒවා ඔක්කොම කයින් කරන ආජීව නෙවෙයිනේ. තමාගේ ජීවිත පැවැත්ම විතරක් සලකපු එකක් නෙවෙයිනේ ඒක. දැන් ওই විදිහට ගත්තම අපි දිනදා ජීවිතයේදී දැන් නිදා ගන්නවා කියන එක කම්මන්තයක් නෙවෙයි. ආජීවයක්. හැබැයි නිින්ද ගියාට පස්සේ ඔක්කොම ඉවරයි. එතන වෙනම කතාවක්. නමුත් නිින්ද යනකම් අපි අඳක් හදනවා, ඒ වෙනුවට ඇතිරිල්ලක් දානවා, මේ ඒ විදිහට සැරසීමක් කරනවානේ. ඒවා ඔක්කොම ආජීව. ආජීව වල තේරුම තමයි මේ දිවි පැවැත්මට හේතු භූත වෙන දේවල්. තේරුණා නේද? නෑ දැන් මෙහෙම මිත්‍යාදී ආජීවය කියන්නේ දැන් දිවි පැවැත්මට හේතුව ඉතින් කිව්වොත් දැන් මේ පෙලක් ඒවා කට්ටිය නිකන් තරහ යන ඒවත් වෙන්න පුළුවන් ඒකයි මේ කියන්න උදාහරණ දෙන්න පුළුවන් ඒවා දැන් නිකන් හිතන්නකෝ මෙහෙම අපි කොණ්ඩය පීරීම දැන් මේ මේ වගේ සමාජයට එනකොට කොණ්ඩය පීරගෙන සකසගෙන එනවා ඒක කර්මාන්තයක් කම්මන්ත නෙමෙයි ආජීවයක් තේරුණා නේද දැන් කොණ්ඩ මෝස්තරයක් දාන්න යන එක අන්න ඒ වගේ ආජීවය කඩාගෙන ගිහිල්ලා මේ මූලික දෙයකට එහා ගිහිල්ලා තේරුණා නේද මේ කියන්නේ ඒවා දැන් මෙතන මූලික දිවි පැවැත්මට බලපාන ඒවා නෙමෙයි දැන් ඒවට වහල් වෙලා ජීවත් වෙන අය ඉන්නවද ඒකම ජීවිතය කරගෙන ඉන්න කොණ්ඩ තමයි ලෝකේ තියෙන උතුම්ම දේ කියලා ඉන්නේ අය නැද්ද ආන්නේ මිත්‍යාජි තේරුණාද එන්නේ එහෙම තමයි මේක හිතන්න තියෙන්නේ මේක අපෙන්ම හිතන්න අපිම මේ වැරදි ටික ඔක්කොම කරලායි මේ ඇවිදින් තියෙන්නේ දැන් ආය අනුන්ගෙන් හොයන්න ඕනේ නැහැ අන්න ඒකට එහෙම යන්නත් එපා දැන් ආහවලයි මම නම් නැහැ කියන එක නෙමෙයි හරි ක්‍රමය මම කරපු ටික අනුව බලනවා මොන වටද මේව වැටුනේ මම අපිම කරපු ටිකද අපි ජීවු ජීවිතේ මේක වෙන් කර කර වෙනස් කරනවා තේරුණානේ ඕක තමයි තියෙන්නේ දැන් බලන්නකෝ දැන් අටසිල් සමාදන් වෙනකොට ඔය ආජීවයේද බලපෑම් කරනවා ගොඩාක් බුදුහාමුදුරුවෝ හත් වෙනි ශික්ෂාපදේ සම්පූර්ණ පාලනය කරන ආජීවයේ දැන් අපිට දැන් ජීවත් වෙනකොට රත්තරන් මාල ඕනේ සිල් ගන්න දවස ඕ ජීවත් වෙන්න අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයිනේ මාල යහක් කරනවා දැන් ජීවත් වෙනකොට මල් ගහනවා අටසිල් සමාදන් වුණා ඒ වහක් කරනවා මොකද මේ ආජීවයේ අත්‍යවශ්‍ය නෑ මේවා මොකද සරල ජීවිතයකට අපි එනවා තේරුණා නේද ආන්න එහෙම දැන් හිතා ගන්න පුළුවන් පොඩ පොඩ තමන්ගෙම ගන්න පොතෙන් හොයනවට වැඩිය හොඳ තමන්ගෙන් හොයන එක හෑ නැහැ නැහැ වරද්ද ගන්න එපා කාය නෙමෙයි විපස්සනාවට අහු වෙන්න පුළුවන් කාය වේදනාව චිත්ත ධම්ම දැන් ආනාපාන සතියේදී කාය ඉන්ද්‍රියට ගියොත් ආනාපාන සතියේ විපස්සනා පැත්තේ මනෝ ඉන්ද්‍රියට ගියොත් වෙන පැත්තක කාය ඉන්ද්‍රියට ගියාම කාය ඉන්ද්‍රිය යනවා කියලා තියෙන්නේ මේකේ තේරෙන්නේ අපිට කායේ දැන් කායට තේරෙන ටික ස්පර්ශයට තේරෙන ටික මනසට තේරෙන ඒවා නෙමෙයි මුලින් එහෙම නැහැ මුලින් දෙකම එකතු වෙලා තමයි දැන් හුස්ම වැටෙනවා කියලා තේරෙනවා ඒක දිගයි කියලා තේරෙනවා කායෙන් හුස්ම වැටෙන එක තේරුම් ගත්තා ඒක දිගයි කියලා තේරුම් කරගන්න මනස ඕනේ ඒක කෙටි කියලා තේරුම් කරගන්න මනස ඕනේ එතකොට දැන් ආයෙත් ටිකක් එහාට ගියා තව භවනා කරගෙන යනවා දක්ෂ වෙනවා නම් එයා කයට විතරක් අවධානය තියාගෙන ඉන්නවා නම් මනසෙන් මේක ගිලිහෙනවා එතකොට දිගත් නෑ මේක කෙටිත් නෙමෙයි නැතුව මේ මේ හුස්ම නැති වෙන එක නෙමෙයි මේ කියන්නේ දිගත් නෑ කෙටිත් නෑ ඒ දිගත් නෑ කෙටිත් නෑ කියන දෙකක් වෙන්න පුළුවා දිගක් නෑ කෙටිත් නෑ කියලා එන්නේ මනසෙන් මේ කාර්ය හක් වුණ හැටි කය කොහොමද තීරණය කරන්නේ මේක දිගද කෙටිද කියලා තේරුණා නේද කයට තේරෙන තේරිල්ල තියෙනවා මනසෙන් තේරුවොන්නේ දිගද කෙටිද කියලා තෝරන්නේ ඊට පස්සේ පස්සම්බයං කාය සංකාරා කාය සංස්කාරයේ තේරෙන්නම නෑ දැන් මේක ආස්වාසයක්ද පාස්වාසයක්ද කියලා තේරෙන්නේ නෑ තේරුම් ගත්තේ කවුද මනස මනස මේකෙන් අහක් වෙලා ආස්වාසයක් දැනෙනවා කොහෙද දැනෙන්නේ කොහොමද දැනෙන්නේ මොකද්ද කියලා දන්නේ නෑ කයට දැනෙන එකක් විතරයි ඔන්න ඔක පස්සම්බයං කාය සංකාරං කියනකොට තමයි උතන ඇත්ත තත්ත්වේ එන්නේ ඊට පස්සේ කියන්නේ මුළු කායටම හිත යොදන්න පුළුවන් කියලා අත්ති කායෝති වා පනස්ස සතිපත්තිපත්ිතා හොති කියලා විපස්සනාවට දාන්නේ ඊට පස්සේ ඉතින් ඕකම තේරුණා ඉතින් ලොකු ගුරුවරුත් තෝරනවා වැරදියට ඉතින් කරන්න දෙයක් නැහැ මට ගුරුවරු විචනය කරන්නත් බෑ මොකවත් බෑ ඔයගොල්ලන්ට දැන් හරි විදිය මං ගියා දුන්නා හොයලා බලන්න Tamanට පුළුවන් හොයන්න Taman දක්ෂයි ඒකට Taman කෑහෙන කාලයක් මහන්සි වුණා මේකෙන් යන්න බලන්න තේරුණා නේද නැතු කියන එකක් පොතක තිබුණ වැරදි ඒවා ඕන්නේ නැහැ ඒවා අවශ්‍ය ඒවා නෙමෙයි ඔව් පටක් ඉන්න ඔයා කියන්න
ආනාපානසති භාවනාවේ පටන් ගන්නේදී අපේ එක
මතක තියාගන්න දැන් අකුසල් කුසල් කියන ඒවා කියනකොට මේ මට්ටම් තුනට තුනක් කාමාවචර තත්ත්වයේදී එක විදියක් රූපාවචර තත්ත්වයේදී තව විදියක් අරූපාවචර තත්ත්වයේ හෝ ලෝකෝත්තර තත්ත්වයේ ගත්තොත් තව විදියක් තේරුණා නේද දැන් ඔයගොල්ලෝ ඉඳගෙන වචනයක් වචන වලට ඉඩ දෙන්නේ නැත්නම් කොච්චර දික්ටි ඇති වුණත් කම්මන්ත වලට ඉඩ දෙන්නේ නැත්නම් ආජීව වලට ඉඩ දෙන්නේ නැත්නම් එතන කාමාවචර කුසලුත් නැහැ අකුසලුත් නැහැ වෙන්න විදිහක් නැහැ නැකිටින් නැත්නම් නෑ හිතෙන් හිතන එක එහෙම කියන්නේ නැහැ හිතෙන් හිතුවේ එක කාමාවචර කුසල් ගණයට වැටෙන්නේ නැහැ එහෙනම් දැන් අපිට බැරිය මේ ලෝකේ දන් දෙන්න නේද දැන් පාර යන වාහන ටික මට පුළුවන් කාර් හරි දන් දෙන්න පුළුවන් දීලා තියෙන වැඩක් ඒක කාමාවචර කුසලයක්ද වෙන්නේ නැහැ නේද මේ කාමාවචර තත්ත්වය එකක් නම් මේ කියන වාචා කම්මන්ත ආජීව තුන උදව් වෙන්න ඕනේ කර්මපතයක් වෙන්නේ නැත්නම් තේරුණා නේද දැන් කාමාවචර තත්ත්වයේ ඉක්මවන්න යන තැනක් මේක නමුත් අපිට මේ තියෙනවා මෙහෙම ප්‍රශ්නයක් අපි පුරුදු වෙලා තියෙන කාමාවචර එකමයි ලොකු මේ මෙතන යන මේ සමාධියෙන් ලැබෙන කුසලය අපිට තේරෙනවා අඩුයි තේරුණා නේද ඔතන කිසිම දෙයක් නැහැ මෙතන නූපං අකුසල් නූපදින්ද කරන මහන්සිය තියෙනවා නම් ඒක වෙර තියෙනවා නම් වීරිය මේක මහා සතර සම්ප්‍රදාන වීරිය කියලා මෙතනම දෙන්නේ මේක තිබුණොත් කාට හරි මේක කැඩියෙක් තේරුණා නේද ඒ කඩන වෙලාවේ තමන්ගේ සංකප්ප කියන එක ධිට්ඨිය අනුව ඇති වෙච්ච එකන්නේ සංකප්ප ඇතුලේ තමයි ඔය කියන ඔක්කොම ගුණ ටික තියෙන්නේ කාම විතරක ඔක්කොම දේවල් නීවරණ ටික තියෙන්නේ සංකප්ප ඇතුලේ දැන් ඒවා තිබුණට කමක් නෑ ඔහෙ තිබිච්චා මොකද එයාගෙන් බලයක් එළියට එන්නේ නැහැනේ පිට වෙන්නේ නැහැනේ මේ පිට වෙන එකට කියනවා විතික්‍රමණය වෙනවා විතික්‍රමණය වෙන්න ඕනේ වචනෙන් හෝ කයෙන් ආජීවයත් කයේ හෝ කයේ තියෙන ගුණයක් ඉතින් එහෙම වෙන්නේ නැතුව අපි ඒ අරමුණු වැඩපවත්වගෙන මේක තේරුම් ගන්න අර ඒ අරමුණක ඉන්නවා කියන එක කුසලයක්ම තමයි තේරුණානේ දාර හිතේ ඇති වුණේවා ගැටලුවක් නැහැ හිතේ ඇති වුණාට කමන්නේ නැහැ දැන් කාමච්ඡන්දේ ඇති වුණා තමන් දැකලා මේ ඇතුනේ කාමච්ඡන්දේ දැන් මේ ඇතුලා නැති වෙලා කියලා දැන් නැතුණා කියලා දැක්කොත් ඒක විපස්සනාව. ඒකෙන් තමයි සම්මාදිට්ඨිය ලැබෙන්නේ. දැන් අපිට ඕනේ එහෙම නෙවෙන්නේ මොනවා හරි බුදුහාමුදුරුවෝ මේක නරකයි ඒක මල් ළඟ නැහැ. මේක නැති කරලා දාන්න ඕනේ. කවදාවත් බෑ. තේරුණා නේද? ලෝභය නැති කරන්න බෑ අපිට. යටපත් කර හැකි. දැන් යටපත්තරලා කරන ටිකෙන් නිවන් දකින්නේ නැහැ. ඒක වෙනම කතාවක්. අතහැරලා දාන්න ක්‍රමේ නම් බුදුහාමුදුරුවෝ කියන්නේ මේක ඇති වෙනවා නැති වෙන හැටි බලා ඉන්න වෙන්න. දකින්න ඕනේ. නැතුව මේක මහකට විසි කරලා අයින් කරලා කොන් කරලා බෑ. තේරුණා නේද? කොන් කරලා විසි කරන්න බෑ අපිට. විසි කරන්න පුළුවන් නම් බුදුහාමුදුරුවෝ විසි කරයි අපි ඔක්කොම එක. මේ බැරි හින්දා ඒකට කරන්න දෙන්නේ මේක දිහා බලා ඉන්න. බලයින්ද ක්‍රමයක් තමයි මේ සම්මාදිට්ඨිය ලබා දෙන්නේ. එතනන් අපි කරන්නේ මේක බලෙන් ඉවත් කරන්න මහන්සියක්. ඊට පස්සේ බලන්නේ මේක ඇති වෙන හැටි නැති වෙන හැටි බලා ඉන්නවා. මෙතෙන්දී සංස්කාරයක් සිදු වෙන්නේ නැහැ. ඔන්නෝම තත්ත්වයකට බුදුහාමුදුරුවෝ ගෙනියන්නේ. නැතුව මේ අපි හිතන සුරංගනා කතාවක් නෑ මෙතන. දැන් අපි නම් කැමති එහෙම නෙමෙයි. ලෝභය අනේ යා ළඟ එයා මහා කුණු ලෝභයක අපි නම් ඔහොම නෑ. ඒක කියන්නේ අපි කැමති නමුත් එයාගේ ලෝභය කියලා මගේ තියෙනවා. ඔය දෙක නැති වෙන්නේ නැහැ. අනාගාමී වුණාම නැති වෙන්නේ. ඉතින් කොහෙද? නෑ මගේ තේහා සමාන නෑ. ලෝභකම් කරන මිනිහා තේහා සමාන. දැන් නමුත් මම මේ වෙලාවේ එච්චර ලෝභකම් කරන්නේ නැහැ. පිටට විතික්‍රමණය කරන්නේ අහංග ගන්න බල කරගෙන ඉන්නවා. කොහෙන් හරි ඉගෙනගෙන හරි දැනගෙන හරි දෙමාපියන්ගේ දායාද විදිහට ලැබෙනවා අපිට. එහෙම නේද? දැන් හොඳ දෙමාපියෝ කි දෙන්නේ නැහැ නේ ඔය වගේ කරන්නේ. දැන් මේ වගේ ක්‍රමය සමාජ ක්‍රම අනුව මෙහෙම ලැබිලා තියෙනවා. දැන් මේක මල් ළඟ උසස්ුණේක අරය ළඟ පහත්ුණේක කිව්වම මොකද්ද වෙලා තියෙන්නේ? මල් සක්කාය දිට්ඨිය දෙපැත්තට දුවනවා. දැන් මම හොනේ අරුවට වැඩි. එතකොට මම කියන්නේ සක්කාය දිට්ඨිය, අරුව කියන්නේ සක්කාය දිට්ඨිය. එහෙම නේද? යන්නේ අපි සක්කාය දිට්ඨිය නැති කරන්නේ. පුළුවන්ද? ඉතින් මේ බැරි හින්දා තමයි මේ ක්‍රමය බුදුහාමුදුරු දෙන්නේ. මෙන්න ඉස්සෙල්ලාම සීලය. මේ අංගාඩේ සීලයට පහර දෙන්න. ඊළඟට සමාධිය වඩන්න. නිකම්ම සක්කාය දිට්ඨිය නැති. ඔයගොල්ලෝ ගිහිල්ලා දින්නෙත් ඕකේ. දැනට යන්නෙත් ඕකේ. මං කරේ ඒකම පැහැදිලි කරලා දෙන්නේ විතරයි. ඔයගොල්ලෝ හිතන්න පුළුවන් සමහරට අපි ගියේ එහෙම නෙවෙයි අනිත් පැත්තට කියලා. නෑ යන්න ඕනේ මේ පැත්තෙම යන්න. යමෙකුට බණ අහන්න බෑ සීලය යන්නේ නෑ. තේරුණා නේද? ඒකින් නෑ සීලය. ඊට පස්සේ බණ තේරුම් ගන්න බෑ සමාධිය නැත්නම්. එහෙනම් බණ අහලා සක්කාය දිට්ඨිය නැති වෙන්න පුළුවන්. යමෙකුට පොතක් කියවන්න පුළුවන්ද සීලය නැතුව? අනුන්ට බැන වෙනා පාරේ යෝගියෝ යන ගම පොච්චියේ යකි. සත්තු මරණ ගම, බෝධි පූජා පවත්වන ගම. සීලයක් නැති නම් පොතක් කියවන්න බෑනේ. පොතක් කියනකොට එන ඒක ධාරණය කරගන්න සමාධියක් ඕනේ නැද්ද? මේ අංගාට මේ විදිහටම වැඩ. තේරුණා නේද? පොතක් කියනකොට සම්මාදිටිය ලැබෙන්න බැරිද? අන්න තේරුණා නේද ලැබෙන විදිය? නැතු ඔබ කවුරු හරි හිතාගෙන හිටියෝ මට ලැබුණේ එහෙම නෙවෙයි මගේ මේ හොඳ කමට මගේ උගච්චමට ලැබුණේ කිව්වත් බුදුහාමුදුරන්ට විරුද්ධයි නේද? බුදුහාමුදුරගෙන එහෙම වෙන්නේ නැහැ. වෙන්නේ මේ අතෙන් මෙතනින් පටන් ගන්න. මෙතනින් තමයි මේ කියන්නේ. ඉතින් පටන් ගත්තා නැත්නම් අපි එතෙන්ට යනවා. තේරුණාද? ඒක ඒ වගේ ප්‍රඥාන් දාර නෝන මහත්තයා අපි මොකද්ද? සබ්බකාය පටිසංවේදී කියලා මේ සතිපට්ඨාන සූත්‍රයේ තියෙන එක දැන් මම මුලින් කිව්වා. සබ්බකාය පටිසංවේදී. පටිසංවේදී කරන්න පුළුවන් කයට බෑ. තේරෙනවද? මෙතන දැන් කයෙන් ස්පර්ශය ගන්නවා. මේක ආස්වාස ස්පර්ශයක්, මේක සීතල දෙයක්, මේක රස්න උෂ්ණ දෙයක්, මේ වගේ විදිහට වෙනසන්නේ මේ කයට පුළුවන් වෙන්නේ. ස්පර්ශමය දෙයක් මේ කයට පුළුවන් වෙන්නේ. එතකොට මේක ආස්වාසයයි මේක පාස්වාසයයි කියලා තීරණය කරන්නේ කවුද? මනස. දැන් සබ්බකාය මේ කාර්යයම ආස්වාස පාස්වාස ඔක්කොම ටික ගත්තා. අර ඉඳලා මුලට ගත්තා. මුල මැද අග ඔක්කොම ගත්තාත් මේකේ තීරණේ අවසාන වෙලා තියෙන්නේ කවුද? මනසයි. හැබැයි කයට දැනෙන්නේ නැද්ද? මනසෙන් සබ්බකාය පටිසංවේදී. එතකොට සියලුම කය මනසින් එහෙම දැනගෙන ආස්වාස කරනවා. එහෙම අවස්ථා එනවා. එතෙන් ඒ දක්වා දියුණු කරන්න කියන එක. ඉස්සෙල්ලාර දීගංවා කියන එක පහුවෙලා රත්සංවා පහුවෙලානේ ඔහම සූත්‍රයේ තියෙන්නේ. ඒ දිග තේරුණේ කාටද? මනසට. කෙටි බව තේරුණේ කාටද? ඒවා පහු කරලා මුළු කයේම මේ හොඳටම මේ හොඳටම හිතෙනුත් මේක දැනෙන විදිහට මේක කරන්න. එහෙම වෙයි කියන එකයි බුදුහාමුදුරු පෙන්නන්නේ මේ. ඊට පස්සේ ඔන්න අතනින් අනිත් පැත්තට දානවා බිම. මොකක්ද දීගාවට කියන්නේ? සම්බය මේක සංසිඳවන්නේ. සංසිඳවන්නේ කියන්නේ හුස්ම නවත්තනවා කියන එකක් අපිට හිතෙනවා. නේ මොකද්ද නවතින්නේ? මානසෙන් අහක් එන්නේ. මානසෙන් අහක් වුණාම කයේ විතරක් කාය ඉන්ද්‍රිය විතරක් වැඩ කරන එකක් වෙනවා මේක. අන්න එතකොට විපස්සනාව. එතනින් එහා සම්පූර්ණ විපස්සනා. පස්සම්බය කියන්නේ ඉවත් කරමු. භයං එහෙම කඩන් දෙපා. එහෙමයි තනි වචනයක්. දැන් කැලි කැලි නේ මේ මනසෙන් මේක ඉවත් කරනවා. නොදෙනින මත්මුට යනවා. ඕක දැන් තේරුම් ගත්තා හුස්ම නොදෙනනවා කියලා තෝරගෙන මහ විකාරයක් කරගෙන ඉන්නවා. කරලා බලන්නකො තම මේවා ලොකු අමාරු දේවල් නෙමේ. තමන්ගේ දැනුම ඇති ලොකුවට හිතන්න එපා. මේ දැනුම ඇති. තමන් හිතලා කරන්න. මෙහෙම කරව මෙහෙම කරලා මොකද්ද ඔය කියන කතාව කියලා බලන්න. මොකද දැනුම නැති අය නෙමෙයි. නේද? පොත්පත් කියවන්න පුළුවන්. තමන් කරලා ප්‍රායෝගිකව බලන්න හරියදී අහුවෙනවා. මේකේ වෙන්නේ නම් සැබෑ තත්ත්වේ නම් හිතෙන් මේක අහක් වෙනවා, කාය විඥානේ තනි වෙනවා. එතකොට තනිකර විපස්සනාවට වෙන්නේ. නෑ ඒ ඒ සතිපට්ඨාන සූත්‍රයේ තියෙන එකක් නෙමෙයි. ආනාපාන සති සූත්‍රයේ තියෙන එක. එතකොට වෙන්නේ වෙන ක්‍රමයක්. මේකේ විවිධ ක්‍රම බුදුහාමුදුරු දීලා තියෙනවා. තේරුණා නේද? එතකොට මේ සතිපට්ඨාන එකක් නෙමෙයි මේ කියන්නේ 16 ආකාරයක් බලන්න ඕනේ එතකොට අපෙන් කියන්නේ. මේ කියන එකේ 4 ආකාරයි. බය වෙන්න එපා. දැන් ඔය මොනව වුණත් කමන්නේ නැහැ. මොකද්ද කියලා හොයන්න නැතුව ලේසිම විදිය තමයි හොඳට අවධානයෙන් ඉන්න. ওই ටික ඇතුලේ ඔක්කොම වෙනවා දැනුත් වෙනවා. තේරෙනවා නේද? අපිට තියෙන මහා රුදාවක් මේකේ තියෙන වචනයක් ගන්න අපි ප්‍රශ්න කරනවා. තේරෙනවා නේ? ඕකෙන් ප්‍රශ්න කරන්නේ කවුද? මම. මොකටද මේ භාවනාව කරන්නේ? මම නැති කරන්නේ. බලන්නකෝ අපි කරන මෝඩ වැඩි. දැන් මගේ ක්‍රමයේ හොඳ නෑ කියලානේ අපිට ප්‍රශ්න ඇති වෙන්නේ. නමුත් මේ ක්‍රමයේ අනුගමනය කරන්නේ මොකටද අපි? මම නැති කරන්න. ඉතින් බලන්න මොකද්ද මේක තියෙන්නේ කියලා. අර පනාව ඔළුවේ ගහගෙන හොයනවා. කන්නඩිය ඇහිේ දාගෙන හොයනවා. ඕකම නෙවෙයි අපි කරන්නේ. දැන් අපිට තියෙන්නේ මේ ප්‍රායෝගිකව දැනගත්ත ටික ඉස්සරහට යනවා. ඒකේ මම මේ ඔයගොල්ලන්ට නිකන් ප්‍රශ්න නොවෙන්නේ ලේසි වෙන්නේ මේ කියනවා. ඒ කරපු ටික ඇති. මම හොඳටම දන්නවා ඒ කරපු ටික ඇති. හරියට ගෙනියන එක විතරයි තියෙන්නේ. ඈ? ඔව්. ඒකේ තියෙනවා ඉතින් ගොඩක් જાති. අධ්‍යාත්මා කියන්නේ අපි හිතමු දැන් අපේ ශාරීරිය කියලා. ශාරීරිය මෙහෙම ප්‍රශ්න වෙනවා. දැන් නෝන මාත්‍ය භාවනා කරන්න හරි නිකන් ඉඳගෙන ඉන්නවා. දැන් ඉඳගෙන ඉන්නකොට හොඳට බනක් අහනවා. පළක් කියලාට වම් කකුල තේරෙන්නේ නැහැ. නමුත් නෝන මාත්‍යට අයිති වම් කකුල. එතකොට නෝන මාත්‍ය වම් කකුලේ මොහොතේ අධ්‍යත්ත කයේ නැහැ. තේරුණා නේද? එතකොට දැන් නමුත් මේ ගොඩනැගිල්ල බාහිර කය. දැන් අපිට හිතේ අපේ කය කියන එක හැදිලා තියෙන්නේ මේ 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 අපේ ශරීරය විතරයි කියලානේ. නමුත් රූපස්කන්ධය කියන්නේ ශරීරය විතරක් නෙවෙයි. ඒක ටිකක් ගැඹුරුයි. දැන් වෙලාව මෙහෙම විස්තර කරොත් තේරෙයිද මන් දන්නේ නැහැ. දැන් අපි ඉගෙනගෙන තියෙන්නේ අපිට විශ්වාස තියෙන්නේ කය ඇතුලේ සිත තියෙනවද? සිත ඇතුලේ කය තියෙනවද? ඔය දෙකේ උත්තරය කාය ඇතුලේද අපේ සිත තියෙන්නේ ධර්මයට අනුව සිත ඇතුලේ කාය තියෙන. ඈ කාය ඇතුලේ සිත තියෙන්නේ. එහෙමනේ අපි විශ්වාස කරන්නේ. නමුත් ධර්මයේ උවිත වෙනවා. සිත ඇතුලේ අපේ කාය තියෙන. ඒ කියන්නේ සිතෙන් කාය තිබුණාට හරියන්නේ නැහැ. ඔහොම දැන් කායට අහු වෙනකොට දැන් ඔළුව අහු වෙනවා නම් ඒ හිතට අහු වෙනවා. බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ ලෝකේ හදන්නේ හිතෙන්. චිත්තේන නියති ලෝකෝ. ලෝකේ හදන්නේ හිතෙන්. එතන ලෝකේ ඇතුලේ තමයි අපේ ශරීරය තියෙන්නේ. එතකොට ශරීරයක් නැහැ කියන කතාව නෙමෙයි මේ තියෙන්නේ. තමන්ගේ ශරීරයද නැද්ද කියලා තේරණය කරන්නේ මේ මොහොතේ හිත. තේරණා නේද? භාවනා කරනකොට ওই ටික තමයි ඔයගොල්ලෝ කරන්නේ. ඔයගොල්ලන් කයේ පෙලස් කොටස් හිතෙන් ඉවත් කරනවා. අහු වෙන්නේ නැතු යනවා. එතකොට කියන්නේ මොකද? අන්තභාගය හැදුනා කියනවලු. නෑ, දැනෙන්නේ නැතු යනවා කියනවා. තේරුණා නේද? දැන් ඉතින් ඒක තමයි කරන්නේ. දැන් බාහිර ලෝකේ දැන් මෙච්චරලා දැන් ඔයගොල්ලෝ කල්පනා කරගෙන ඉන්නේ දිවල් දොරවල් ඔක්කොම ඔයගොල්ලන්ගේ හිතේ තියෙනවා. දැන් ටික ටික මොකද්ද ඇස් දෙක පියාගෙන කරන්නේ? බාහිර ලෝකේ අඩු කරලා අඩු කරලා අඩු කරලා ගේනවා බුදුහාමතරෝ දැන් ආස්වාද පාසාවේ අරන් මෙන්න මෙතෙන්ට. එතකොට ලෝකේ මෙච්චරයි. ආස්වාසේ පාස්වාසේ විතරයි රූප. ඕක ඇතුළේ එතකොට පංචස්කන්ධය තියෙනවා. ඔන්න පංචස්කන්ධය හොඳට පේනවා ඊගාට. ඔය විපස්සනා කියන්නේ මේ පංචස්කන්ධේ රූපස්කන්ධේ වේදනාව සංඥා සංකාර හැදෙන හැටි මේක ඇතුළෙන් දේනවා. අච්චර මහ විශාල රූපස්කන්ධයක් ශ්‍රංකරුව. කෙට්ටු කරනවා. ඔය භාවනා වලින් කරන්නේ ඕක තමයි. රූපස්කන්ධය කෙට්ටු කරනවා. නෑ නෑ හිතෙන් හැදුනොත් විතරයි දැන් කයක් තියෙනවා. දැන් නිින්ද ගියාම අපේ ශරීරයේ තිබිල වැඩක් තියෙද? දැන් කොහොමද ශරීරයේ තියෙන්නේ කියලා දන්නවද? දැන් ඉඳගෙන ඉන්නකොට මගේ කකුල මෙහෙමයි තියෙන්නේ. මේ විදිහට තමයි පන්සලේ ඉඳගන්නේ. ඕවා තියා දන්නව නේද? නිින්ද ගියාම ඔහොම එකක් දන්නවද? එහෙමනම් හිත නැත්නම් කයකෝ? හිතුවත් විතරයි කය තියෙන්නේ. ඒක ගැඹුරුයි. නමුත් භාවනායේදී වෙන්නේ ඕක තමයි. ඕක ඔප්පු වෙයි. අදිසි වෙන්න එපා. ඉස්සරහට බුදුහාමුදුරුවෝ කියන මේ ටික වඩ아가න කියොත් රිදුවෙන්න නම් ওই ටික ඔප්පු වෙන එක. දැන් අපිට තර්කයෙන් යන්න බෑ ඔයගොල්ලෝ. අර තර්කානුකූලව දේවල් වලට හුඟක් යොමු වුණා. ඒකට මේ වැරද්දක් නැහැ. ධර්ම සාකච්ඡාව කියන එක මම කියවන්නේ සුතමේ ඥානය සාකච්ඡාමේ ඥානය. නම සිදුවෙන්නේ අරකයි. ඈ ඔව් මෙහෙමයි දැන් අපි කරන්නේ ඔය භාවනා කරලා බණහන වෙලාවට අපි කරන්නේ මුළු ලෝකයක් අහක් කරලා තමාට සීමා කරලා ඊට පස්සේ ඒ සීමා වෙච්ච කයේ කොටසක් හරි වේදනා කොටසක් හරි තනි කරන එක. තේරුණා නේද? මෙහෙම තනි වුණා සාම්පල් එකක් අපි මේ සාම්පල් එක තමයි දැන් පංචස්කන්ධ සාම්පල් එකක් තියෙනවා. ඕක පෙරලා පෙරලා බලනවා. ඕක තමයි විපස්සනා. ඔයගොල්ලෝ දැනගෙන හෝ නොදැනගෙන ඔය කරන විපස්සනා ඕකට වැටෙනවා. දැන් මේක මෙහෙම්මයි කියලා දැනගෙන ඉන්න ඕනේ, ලියන්න ඕනේ, පොත් ලියන්න ඕනේ, දුවර ගියාද ඒව ඒ කතා වැඩක් නැහැ. එහෙම වෙහෙ කරන්න. තේනව නේද? දැන් ඒක බෑ අපිට. නමුත් සිදු වෙනවා ඕක. වඩන්න සිදු වෙනවා. අපි කරන තියෙන් එහෙම වෙනවා. පංචස්කන්ධය තමයි සාම්පල් වෙන්නේ. නියදියක් එන්නේ. ඒ නියදිය බලන්න බලන්න වෙන්නේ බුදුහාමුදුරුවෝ කියන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුනයි. දැන් ඕක අපි නිකන් කටපාඩම් කරා කියලා හරියන්නේ අරක තුලින්ම තමා තුලින්ම දකින්න විදිහක් ඔය කියා දෙයි. වැඩෙනකොට ඒක වෙනවා, ඉබේ වෙනවා. ඈ කාය සම්පස්සේ කියන්නේ කායට ස්පර්ශ වෙනවා කියන එකනේ. ඔව් ඒකෙන් තමයි මේ දැන් කායනුපස්සනාවේ කොටස ඔක්කොම කාය සම්පස්ස. වේදනානුපස්සනාවේ ටික ඒක මොනවා ගිහිල්ලා ඒකෙන් උපදින වේදනාව තමයි අල්ලන්නේ. කය අමතක කරනවා. එහෙමයි වෙන්නේ. ඔව්. තා මොන හරි අහන්න තියද? ඕන වෙලාවට පුළුවන් වෙන්නේ හොඳ දිට්ඨියක් තිබුණොත්. දැන් මෙහෙම එකකුත් මතක තියාන දැන් හිත ඇතුලේ කය කියනකොට මෙහෙමත් හිතාගන්න. දැන් අපි සාමාන්‍යයෙන් කියනවානේ සිතේ වහලෙක් කය. ඔක තේරුම් ගන්න පුළුවන් ඇත්ත කතාවක්ද? හිතේ වහලෙක්. තේරුණා නේද? ඇයි අපිට හිත කියන කියනවා රතු මරනවා. නේද? වචන කතා කරනවා. දැන් කය වචනේ කියවෙන්නේ සිතේ බලයටනේ. නමුත් මෙතන සිත කියන එක දෘෂ්ටියේ වහලෙත්. ඔන්නතන තමයි කියේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අපේ කය සිතේ වහලෙත්. සිත කියන ඕන දෙයක් අප කය කරන්න ලැහැත්තියි. අපි හැමෝම දැනුත් කරලා තියෙන එක දැන් ඔය ඉඳගෙන ඉන්නෙත් හැමෝම තමයි. සිතේ වහලෙක් හින්දා කය. තේරුණා නේද? එතකොට සිත දෘෂ්ටියේ වහලෙත්. දිට්ඨිය කියන එක අරමුණෙන් අරමුණ වෙනස් වෙනවා. ඒක නිසා කොච්චර ශ්‍රද්ධාවෙන් උතුරාගිය ශ්‍රද්ධාවෙන් ඔතන වාඩි වෙලා බණ ඇහුවත් දැන් ඇවිදින් කවුරු හරි බෝම්බයක් හරි මොකක් හරි මෙතන ගැහුවොත් මොකද වෙන්නේ? දෘෂ්ටියට සිත අහුවෙලා දුවනවා. ආ එතකොට වෙන්නේ දෘෂ්ටියේ වහලේ සිතේ වහලෙක් කය. නමුත් අපි ඔය දෙකේ දෘෂ්ටියට තනස් දෙන්නේ. ඔව්. ඒක තමයි වෙන්නේ. අනින්දද සිත අක්‍රියයිනේ. දෘෂ්ටි නෑ. ඒක තමයි වෙන්නේ. සිතේ අක්‍රීය භාවයක් තියෙනවා. තන නින්ද ගියොත් දෘෂ්ටි ඇති වෙන්නේ නෑ. දෘෂ්ටි නැත්නම් සංකල්ප නෑ. ඒක නිසා නින්ද කියන එක කයක් තිබුණාද දන්නේ නෑ. උදේනේ ආයෙදන්නේ. උදේ පාන්දර හැරුණාම තමයි කය ගැන ආයෙ තේරෙන්නේ. කයයි ලෝකේ ඊය කරපු අය දැන් කරන්න ඕනේ වැඩයි. එහෙම තේරෙන්නේ. මොකද්ද නෝන මහත්තයා ඇහුවේ? ඔව් මොකද්ද? ආ සංකප්ප. ආන්න වැදගත් එකක් ඒක. දැන් ඔයගොල්ලෝ භාවනා කරනකොට නීවරණ බාධක ගැන කතා කරානේ. ඔය බාධක ඔක්කොම තියෙන සංකප්ප ඇතුලේ. නීවරණ පහම තියෙන්නේ සංකප්පේ. එතකොට කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද. ඔය නිදිමත දැන් කී දෙනෙකුට නිදිමත හැදුනාද භාවනා කරනකොට? ඔය නිදිමත තියෙන සංකප්ප ඇතුලේ. තේරුණා නේද? නිදිමත තියෙන්නේ සංකප්ප ඇතුලේ කියන එකට හේතුවක් තමයි ඔයගොල්ලෝ කතා කර කර ඉන්නවා දෙන්නෙක් එක්ක. නිදිමත හැදුනොත් කතාව ඒ එක්කෙනෙක්ගේ කතාව නවතිනවනේ. නිදිමත හදපු එක්කෙනාගේ කතාව නවතින්නේ. එතකොට වචනේ එළියට එන්නේ සංකප්පයක් තිබුණොත්නේ. තේරුණා නේද? වචනියට බලපෑමක් කරන්න නිදිමතට පුළුවන් නම් නිදිමත හැංගිලා ඉන්න ඕනේ. ඔව්, දිට්ඨිය හෝ සංකප්පය තුලයි. නමුත් දිට්ඨිය මොකවා රහසිගත බොහොම මේ මේ හිතන්න බැරි බලවේගයක්. ඒක දකින්න බෑ කාටවත්. සංකප්පේ දැක්කේ. සංකප්පය තු තමයි ඔය නීවරණ පහ තියෙන්නේ. අනිත් ටික තියෙන්නේ හොඳ ඒවා තියෙන්නේ මේක ඇතුලේ. සංකප්පය ඇතුලේ. එතකොට සංකප්පය හොඳ වෙන්නේ අපේ ලේසියෙන්. හොඳ වුණොත් බුදුහාමර සම්මා කියන එකනේ. සම්මා සමාධි ලැබිලා ඒ සම්මා සමාධියෙන් හොඳ සම්මා දිට්ඨිය ලැබුණ දවසට අපේ සංකප්පය මෙන්න මෙහෙම වෙනවා කියලා බුදුහාමර පෙන්නනවා. එතද්දී තියන්නේ නෙක්ඛම්ම සංකල්පනා, අවිහිංසා, අව්‍යාපාද. තේරුණා නේද? නෙක්ඛම්ම කියන්නේ මේ කාම ලෝකෙන් අහක් වෙන්නේ විහිමේ සංකල්පනා. කාම ලෝකෙන් අහක් වෙනවා කියන්නේ මේ කාම වස්තු හැම එකක්ම කාම ස්වરૂපයක් නෑ. ඒ කියන්නේ නීවරණ අහක් වුණා කියන එකයි ඔය කියන්නේ. කාම ඡන්දය අහක් වෙලා ඉවත් වෙලා යටපත් වෙලා. දැන් කාම ඡන්ද ව්‍යාපාදයක් අවිහිංසාව වලින් ඉවත් වෙනවා. අනිත් ටිකේදී අර බලපෑම වෙලා අනිත් පහත් ඉවත් වෙනවා. එතකොට නීවරණ නැති සංකල්ප ටික තමයි නෙක්ඛම්ම අවිහිංසා අව්‍යාපාද කියන්නේ. නෑ, ඒවත් තිබුණාට කියලා ගැටලුවක් නෑ. දැන් විතක්ක විචාර සද්ධා යම ඒවා තියෙනවනේ. සතිය තියෙනවා, සමාධිය තියෙනවා. ඒවත් ඔය සංකල්ප ඇතුලේ තියෙන්නේ. සමාධිය තියෙන්නේ සංකල්ප ඇතුලේ. සතිය තියෙන සංකල්ප ඇතුලේ, වීරිය තියෙන සංකල්ප ඇතුලේ. එහෙම කියලා අහක් වෙන්න ඕනේ අර නීවරණ ටිකයි බලපෑම් තියෙන්නේ. ඔව්, ඒ අර සත්ත බොජ්ජංග කියන්නේ ඒතන හතක් තියෙනෝනේ. ඒ හත තියෙන්නේ ඔය සංකල්ප ඇතුලේ. තේරුණා නේද? ඒ දැන් ඒ පෙන්දි සද්දා නෑ. හැබැයි සද්දා කියන එක තමාගේ ධර්මයේ පිළිබඳ විශ්වාසයෙන් දැන් අපිට සද්දාව තියෙනවා. බොජ්ජංග ධර්ම දක්වා දිනනකොට දිනු වෙනකොට සද්ධා නැහැ. සතිය එනවා. සතියේ තියෙන ධම්මවිජය, විරිය, ප්‍රීති, පස්සද්ධි. මේ උපේක්ඛා සමාධි. ඔය වගේ ඒ ඔක්කොම මේ සංකල්ප ඇතුලේ තියෙනවා. ඒවෙන් තමයි දිනු වෙන්නේ. ඈ? ආ, වන්න හරි. උන්වතන තමයි වෙන්නේ මේක දැන්. වරදවා තේරුම් ගන්න එපා. මම දැකලා තියෙන පොත්පත් ගොඩාක් පොංගල් දේශනක් තියෙනවා සම්මා දිට්ඨිය හැදෙන්න ඕනේ කියලා. නමුත් එහෙම හැදෙනවා තමයි. ඒක තමයි හදන්නේ මේ මහන්ති වෙන්නේ. හැදෙන්නේ ඔහොමයි. බණහල හදන්න ගියත් මුලින් බණහන්න තනං කන්සුම් වෙන්න ඕනේ කය. එහෙම නේද? එහෙම බණක් අහම විලාගේ හැදෙන්නේ මේක. එහෙම සිත සංවර වෙන්න ඕනේ. නමුත් අපේ වෙනස සිදු වෙන්නේ සම්මාදිට්ඨිය ලැබුණාම. ඒක ප්‍රශ්නයක් නෑ ධර්මයේ. දැන් තියෙන ප්‍රශ්නේ හුඟක් අය තේරුම් ගන්නවා මේක උදී පහල කර ගන්න පුළුවන් සම්මාදිට්ඨිය ඉස්සෙල්ලා. ඊට පස්සේ වැඩ ටික කරහැකි. දැන් ඒක වෙන්නේ නෑ, පේනවනේ. දැන් ඔයගොල්ලන්ට හොමින් ඉන්න බෑ. ඔය වාචා කම්මන්තා ජීව කියන ඒවට බලපෑමක් කරන්න බැරි නම්. එතකොට සීලිය නෙවෙයි දිස්සරුනේ. දැන් ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ මගේ මේක මේ අටෙම්ම සීලය සමාධි ප්‍රඥා වඩන්න. ඒකට කොට දිව සම්මාදිටිය ලැබෙනවා. දැන් අපි හුඟක් වෙලාට කියනවා නෑ ප්‍රඥායි මුලට තියෙන්නේ. ඒක වැඩුවම හරි කියලා. එහෙම නෙමෙයි වෙන්නේ. එහෙම වැඩුවත් ඔයගොල්ලෝ වඩලක් තියෙනවා. කරලක් තියෙනවා. නමුත් විලා වෙන්නේ අරකම. කොච්චර කරා දැන් හොඳට බණ ඇහුවා කියන්නකෝ. සාකච්ඡා කරනවා සම්මාදිටිය ලැබෙන්නේ. ඉතින් මොකද වෙන්නේ? මුලින්ම ඔයගොල්ලන්ගේ සත්‍යය මුණින් හොඳට ඉඳගෙන සාවධානව හරවන්න. එතකොට මොකක්ද උනේ? සීලේ නේද පටන් ගත්තේ. තේරුණානේ? එහෙම ක්‍රමයක් කියන්නේ. වරදවා තේරුම් ගන්න එපා. කරවැඩිකෝ එහෙමමයි. වැරද්දක් නැහැ. අපි ගිහිල්ලා තියෙන ඔය මාර්ගයකයි. ඕක තමයි කියන්නේ සම්මාදිට්ඨිය ලබන්න පුළුවන් ක්‍රම හතරක්, අනුග්‍රහ හතරක් තියෙනවා. එකක් තමයි සුතමේ අනුග්‍රහය බණහන්න ඕනේ, සාකච්ඡාමේ අනුග්‍රහය ධර්මයේ සාකච්ඡා කරන්න ඕනේ, සමත අනුග්‍රහය ඕනම භාවනාවක් කරලා කිරීමෙන් ඒක ලැබෙනවා සමත භාවනා. විපස්සනා අනුග්‍රහය කියන්නේ සතිපට්ඨානයට අඩංගු භාවනාවකටත් අපි යොමු වෙන්න ඕනේ. ඉමේ යමුණත් හරි මේ කයට වේදනාවට ඉබේ යමු වෙලා තමයි රහත් වෙලා තියෙන්නේ බුදුහාමුදුරේ කාලේ. ඒක ඉතින් සුවිශේෂී අවස්ථාවක්. මොකද බුදුහාමුදුරෝ මේ පුජ්‍යලයාගේ මනසක් දැකලා, එයාගේ අතීතයක් දැකලා, ඕන ඕන වචනේ මේ විදිහට ගලපුවාම එයාගේ ශරීරයයි එයාගේ මනසයි එයාගේ වේදනාවයි එයාට තේරෙනවා. ඒ වාර දේශනා කියන්නේ අර කියනවානේ ක්‍රමය, දාන කතා, සීල කතා, ස්වර්ග කතා, කාමී ආදීනව කතා, චතුරාර්ය සත්‍ය කතා, එහෙනම් පංචස්කන්ධය පිළිබඳ කතා. පංචස්කන්ධය කියන්නේ සමාගෙන මේ සතිපට්ඨාන. චතුරාර්ය සත්‍ය කියන්නේ සතිපට්ඨාන. ඔකේ 아무ත දෙයක් නැහැ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ සතිපට්ඨාන. ඉතින් ඔහොම දෙයක් වෙනවා. ඔයගොල්ලෝ 아무තුවෙන් හොයන්න එපා. අපි වැරදි කියන්න එපා. කරන ටික හරි කියලායි මං කියන්නේ. වඩාගෙන යන්න. කරන ටිකම දියුණු කරන්න. ඉතින් ඒ ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි අවසාන කරමු දැන් කාල වේලාව. විශේෂයෙන් මේ අවස්ථාවේදී අපි මේ සිදු කරගත්ත පින්කම නැවත හැරී බලලා අද දවසේ පංචශීලයේ සමාදන් වෙලා අනුශාසනාවකට සවන් දීලා භාවනා කරලා මේ අත්පත්තර ගත්තා වූ සීලම කුසල් ඉෂ්ඨකාමී දෙවිදේවතාවුන් වහන්සේලාට අනුමෝදන් වේවා කියලා සාදුකාරයෙන් පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මියගේ ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා කියලා සාදුකාරයෙන් පින් අනුමෝදන් කරන්නේ. මේ පින්කම මේ විදිහට සිදු කර ගැනීමට අතහිත දුන්නා වූ අද දවසේ සෑම දිනාටම ඊවල් දරවල් වල සමන්ට උදව්පදව් කරනා වූ සෑම දිනාටම මේ පින් හේතුවෙන් මෙලොව වශයෙන් නිදුක් රෝගී දීර්ඝායසය සෑම දිනාටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. විශේෂයෙන්ම අද අපි මේ වගේ පින්කම් කිරීමට, මේ වගේ එක්කාසු වීමට, මේ වගේ ධර්මයේ ගැන කතා කිරීමට වෙනත් එකකින් කිව්ව මේ වගේ ස්ථානයකට මම හරි එන්න හේතුුනේ ඔයගොල්ලන්ගේ ගුරුතුමා වන රවි කොබ්බලගේ මහත්මයා දැන් විවේකසුවෙන් ඉන්නවා රෝගාතුර වෙලා. මේ අවස්ථාවේදී අපි අත්පත්තර ගත්තා වූ සියලුම කුසල් එතුමාට අනුමෝදන් වේවා, අනුමෝදා වීමෙන් හැකි ඉක්මනින් නිරෝගී සුවය ලැබේවා. නැවත අඩුම කාලයකදී මේ වගේ වැඩසටහන් වලට ඇවිදින්න ඔයගොල්ලන්ට උදව්පදව් වෙලා මේ සත්‍යාරයන් කරගැනීමට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒකම මේ ආශිර්වාද ගාථා මම සමගම හැමදෙනාම කියලා එතුමාට සෙත්පතමු. මේ විදිහට හැමෝම කියන්න ආයෙන් සබ්බී තියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්තන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ. භවතු සබ්බ මංගලං සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ. හොඳයි, එහෙනම් හැමදෙනාම හොම වැඩ ගන්න. අභිවාදන සීලිස නිත්තං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුකම් බලං. ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු.